මූවීකුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම 10-11 ශ්‍රේණි සඳහා ඉතිහාසය පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ ඉතිහාසය පාඩම ඔබට කියලා දෙන්නේ කහගොල්ල ජාතික පාසලේ රම්‍යාකාන්ති ගුරුමෑණියන්.
ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අදත් ඔබත් සමග ඉක්වන්නේ ඔබට අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉලක්ක වෙන මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි ඔබට 10 ශ්‍රේණියේ ඉතිහාසයේ 7 ඒකකයෙන් සාකච්ඡා වෙන වියලි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම කියන මාතෘකාව. ඔබට මතක ඇති 10 ඔබේ පෙළ පොතේ 7 ඒකකයෙන් මේ මාතෘකාව කතා කරනවා. පසුගිය ප්‍රශ්න පත්‍ර 5 මේ මාතෘකාවෙන් ඔබට ප්‍රශ්න රැසක් අහලා තියෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යෙන් දැනගෙන යා යුතු මාතෘකාවක් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවනි, ඔබ මුලින්ම මේ මාතෘකාවෙන් දැනගන්න ඕනේ පැරණි නගර, එහෙම නැත්නම් පළමු නාගරීකරණ අවධිය පිළිබඳ කටයුතු ගැන. මේ පාඩමේදී ඔබට මේ නගර, පැරණි නගර සහ නව නගර කියන දෙකම පිළිබඳව එකට කතා කරලා තියෙනවා. ඔබ මේ පාඩමේදීන් දැනගන්න ඕන විශේෂ දෙයක් තමයි පැරණි නගර පිළිබඳව ඔබ වෙනම අධ්‍යයනය කළ යුතුයි, නව නගර බිහිවීම ගැන වෙනම අධ්‍යයනය කරලා ඒ නගර ගැන වෙනම දැනගෙන යා යුතුයි. මොකද ඔබ පැරණි නගර ගැන අහනකොට සමහර වෙලාවට පටලගෙන උත්තර ලියලා තියෙනවා, අපි දැකලා තියෙනවා. ඒ නිසා පැරණි නගර ගැන මුලින්ම අපි කතා කරමු. පළමු නාගරීකරණ අවධිය ගැන කතා කරනකොට මුලින්ම උතුරුමැද වියලි කලාපයට අයත් අනුරාධපුරය හා දකුණු හා ගිනිකොන දිගේ පිහිටි මාගම යන නගර කියන දෙක තමයි මුලින්ම නාගරීකරණ ලක්ෂණ පිළිබිඹු වුණේ. පසු කාලීනව පළමු නාගරීකරණ අවධියටම ගෙන අපි අධ්‍යයනය කරනවා පොළොන්නරු නගරය. මෙන්න මේ නගර ගැන තමයි ඔබ පළමු නාගරීකරණ අවධියේදී දැනගෙන ඉන්න ඕනේ. මොනවද නගර? අනුරාධපුර නගරය, ඊළඟට දකුණු හා ගිනිකොන දිගේ පිහිටි මාගම නගරය සහ පොළොන්නරු නගරය. මේකට සීගිරිය නගරයත් අපිට එකතු කරගන්න පුළුවන්. හැබැයි දරුවනි, ඔබ මෙතනදීන් වැදගත්ම විදිහට කතා කරන නගර දෙක තමයි අනුරාධපුරය හා පොළොන්නරු නගරය පිළිබඳව. එතකොට මේවා නගර කියලා හඳුනාගත්තේ මොන ලක්ෂණ නිසාද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඇයි මේ පැරණි නගර කියලා අපි විශේෂයෙන්ම කීපයක් නම් කරගෙන නගර කියලා කියන්නේ? මෙන්න මේ ලක්ෂණ නිසා තමයි අපි මේවා පැරණි නගර විදිහට සලකන්නේ. පළවෙනි ලක්ෂණය තමයි පැරණි සමාජයේ තම ජීවනෝපායෙන් අතිරික්ත අස්වැන්නක් ලබා ගැනීමට තරම් පොහොසත් වූ මිනිස්සු පිරිසක් බිහිවෙලා සිටීම. අපි මේක ඔබේ 10 වසරේ මුල් පාඩම්වලදීත් කතා කරනවා. අතිරික්ත අස්වැන්නක් තියෙන පොහොසතුන් පිරිසක් බිහිවීම සමාජ වෙනස් කිරීමට බලපෑවා කියලා. මේ හේතුව නිසාම සමාජය දුප්පතුන් හා පොහොසතුන් ලෙස වර්ග දෙකක් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජාතකට්ට කතාවේ දක්නට ලැබෙන එක් කන්නයකින් නියමිත අස්වැන්නක් නොලැබීමෙන් ආහාර හිග වූ ගැමියෙක් ඒ ගමේ ගම්නායකයා හමු වී ඊළඟ කන්නයේදී නැවත ආපසු දෙන පොරොන්දුව මත වීමල්ලක් ණයට ඉල්ලා ගති කියලා දීලා තියෙනවා. මේ පුවත අපිට ගන්න පුළුවන් පැරණි කාලයේ සමාජයේ ධනවතුන් හා දුප්පතුන් ලෙස අස්වැන්න මුල් කරගෙන බෙදීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඔබ දෙවන පාඩමේදී මේ ගැන ඉගෙන ගත්තා. ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් පුද්ගලයින් පරුමක කියන නමින් හැඳින්වූ බව ඔබට මතක ඇති. එහෙනම් නාගරීකරණය ආරම්භ වෙන්නේ දරුවනේ මේ ධනවතුන් දුප්පතුන් ලෙස සමාජය ස්තරණායනීය වීම නිසා. ධනවතුන් තම කීර්තිය පවත්වාගෙන යාම සඳහා යොදාගත් එක් උපක්‍රමයක් උනේ තම බලමහිමේ පෙන්වනුවස් විදේශවලින් ආනයනය කරන ලද භාණ්ඩ පරිහරණය කරන එක. මොකද ධනවතුන්ට තමන් බලවත් කියලා සමාජයට පෙන්වන්න ඕනකම තිබුණා. ඒ නිසා ඒ අය කළේ විදේශවලින් ආනයනය කරන ලද භාණ්ඩ පරිහරණය කරන්න පටන් ගත්තා. ඒක සිද්ධ වුණේ විදේශ වෙළඳාමට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් විදිහට. ඔන්න එහෙනම් ඔබ දන්නවා නාගරීකරණ ලක්ෂණ ඇති වුණේ මෙන්න මේ වගේ හේතු නිසා. එතකොට පළමු නාගරීකරණ අවධියේදී ඔබ දැනගෙන සිටිය යුතු යම් යම් තොරතුරු කීපයක් මීළඟට අපි කතා කරනවා. පළමු නාගරීකරණ අවධිය ගැන කතා කරනකොට ඔබ දැනගෙන ඉන්න ඕනේ අනුරාධපුර මාගම හා පොළොන්නරු නගරය ගැන. මේ කාලේ වෙනකොට ඉන්දියානු සාගරයේ අන්තර්ජාතික වෙළඳාම දියුණු මට්ටමකයි තිබුණේ. මම කිව්වා වෙළඳාමට සම්බන්ධ වෙච්ච නිසා ධනවතුන් භාණ්ඩ පරිහරණය කරන්නත් පටන් ගත්තා කියලා. ඔන්න දැන් ඉන්දියන් සාගරයේ අන්තර්ජාතික වෙළඳාම මේ වෙනකොට දියුණු මට්ටමක තිබුණ නිසා වෙළඳාමට අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. අපේ රටේ අතිරික්ත නිෂ්පාදන හිමිකරුවන් ආදායම් ලබා තමන්ගේ ජීවිතය සුකෝපභෝගීව පවත්වාගෙන ගියා. ඔවුන් මැනවින් සැලසුම් කරන ලද ජනාවාසවලට එකතු වෙන්න පටන් ගත්තා. ඔන්න ආදායම් වැඩි අය, එහෙම නැත්නම් ධනවතුන් පොහොසතුන් එක් තැනකට ඒකරාශී වීමේ අවශ්‍යතාවයක් ඒ අයට දැනුණා. ඒ අයට තමන් පොහොසතුන් ධනවතුන් කියලා සමාජයට පෙන්වන්නත් ඕනකම තිබුණා. ඉතින් මේ අය සැලසුම් කරන ලද ජනාවාසවලට එකතු වෙන්න පටන් ගත්තා. ඉතින් දරුවනේ මේ ජනාවාස තමයි පසු කාලීනව අපි නගර කියලා හඳුන්වන්නේ. නගර බවට පත්ුනේ මේ ජනාවාස. මේ කියපු නාගර පළමු නාගරීකරණයට අයත් නගරවල මොනවද තිබුණු විශේෂ ලක්ෂණ කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. එකක් තමයි වීදි. ඒ කියන්නේ මාර්ග හදලා තිබුණා. අපි දැන් මේ කතා කරන්නේ අතීතයේ ඉතාම පැරණි කාලයේ ගැනනේ. එතකොට ඒ කාලයේ මිනිස්සු ජීවත් වුනේ මේ නාගරික ලක්ෂණ තියෙන ගම්වල නෙවෙයි, ගැමි පරිසරයක් තියෙන තැන්වල. ඕන දැන් නාගරික ලක්ෂණ පහළ වෙන තැන්වල පාරවල් මහා මාර්ග දැන් වගේ විශාල ප්‍රමාණයේ නෙවෙයි මාර්ග පහසුකම් ඇති කිරීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. අපි ඒවට කියනවා වීදි කියලා. ඊළඟට තව එකක් තමයි මේ නගරවල තිබුණු ලක්ෂණ වෙළඳ පොළවල් තිබුණා. ඊළඟට යාතු කර්ම සඳහා අවශ්‍ය ගොඩ නැගිලි තිබුණා. ඒ කාලේ මිනිසුන්ගේ විශේෂිත ක්‍රමශිල්පයක් වෙලා තිබුණේ යාතු කර්ම කිරීම. මේ සඳහාත් ගොඩ නැගිලි හැදලා තිබුණා මේ පැරණි නගරවල. ඊළඟට සෞන්දර්යාත්මක උද්‍යාන හැදලා තිබුණා. ඊළඟට ආරක්ෂක ප්‍රාකාර හැදලා තිබුණා. ජලාශ හැදලා තිබුණා. මෙන්න මේ වගේ දේවල් නිසා තමයි අපි මේ නාගරීකරණයට ලක්වුණු නගර කියලා මේවා කියන්නේ. වීදි, වෙළඳ පොළවල්, යාතු කර්ම ගොඩනැගිලි, සෞන්දර්යාත්මක උද්‍යාන, ආරක්ෂක ප්‍රාකාර, ජලාශ වගේ දේවල් මේවත් ඔබෙන් අහන්න පුළුවන්. මේ වගේ සැලසුම් සහගතව අනුරාධපුර නගරයේ සකස් කළේ කවුද කියලා ඔබ දන්නව ඇති. ඒ තමයි පණ්ඩුකාභය රජ්ජුරුවෝ. ඒ ගැන මහාවංශේ සඳහන් කරලා තියෙනවා. අනුරාධපුර නගරය වසර 1400කට ආසන්න කාලයක් දිවයිනේ අගනගරයේ බවට පත් වෙලා තිබුණා. එයට බලපෑ ප්‍රධානම හේතු හැටියට ආහාරවලින් සත්ත්ව නිෂ්පාදනවලින් සයම් පෝෂිත වීම, ලෝහ කර්මාන්තය හා වෙනත් කර්මාන්තවල දීර්ඝ කාලයක් කාර්යක්ෂමව ලෙස නියලීම, ඊළඟට වාරි තාක්ෂණයේ දියුණුව වගේ ඒවා සඳහන් කරන්න පුළුවන් මේ නගරයක් බවට පත් වීමට බලපෑ හේතු සහ නගරයක් වුණාට පස්සේ තිබුණු ලක්ෂණ. වාරි තාක්ෂණයේ දියුණු මට්ටමකත් මේ වෙනකොට අනුරාධපුර නගරේ පත් කරලා තිබුණා. ඉතින් දරුවනේ, ඔබ දෙවන පත්‍රයේ ලකුණු 3ක් හෝ ලකුණු 4ක් ලබා දෙන කොටසට මේ වගේ කරුණු තමයි අහන්නේ. ඒ කතා කළේ අනුරාධපුර නගරය ගැන. ඊළඟට අනුරාධපුර නගරයට සමගාමීව සස්ත්‍රීක නගරයක් බවට පත් වෙලා තිබුණු මාගම නගරයත්, ඒ වගේම සීගිරිය නගරයත් ඔබ මතකයේ රඳවා ගන්න. පළමු නාගරීකරණ අවධියේ මීළඟ ප්‍රබලම නාගරීකරණ ලක්ෂ්‍යවලින් සමන්විත වෙලා තිබුණු නගරය තමයි පොළොන්නරුව නගරය. පොළොන්නරුව නගරයක් ලෙස තෝරාපත් කර ගැනීමට බලපෑ හේතු කීපයක් තියෙනවා. දැන් අනුරාධපුරයේ නගරයක් විදිහට තෝරාගෙන තිබුණා, පසුකාලීනව පොළොන්නරුව නගරයේ බවට පත් කරගත්තා. ඒකට බලපෑ හේතු කීපයක් තියෙනවා. ඒ තමයි දරුවනේ, මේ වෙන විට නැගෙනහිර ඉන්දියානු සාගරයේ කේන්ද්‍රගත වෙමින් පැවති වෙළඳාමේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමේ අවශ්‍යතාවය. අපි කීවා මේ වෙනකොට ඉන්දියන් සාගරයේ වෙළඳාම දියුණු මට්ටමක තිබුණා කියලා. එතකොට නැගෙනහිර ඉන්දියන් සාගරයේ කොටසේ තමයි වෙළඳාම කේන්ද්‍රගත වෙලා තිබුණේ. ඉතින් ලංකාවටත් මේකේ ප්‍රතිලාභ ලබා ගන්න ඕනකම තිබුණා ලංකාවේ නායකයින්ට. ඒ නිසා නගරය වෙනත් තැනකට අරන් යන්න හිතනවා. ඊළඟට නැගෙනහිර වෙරළේ පිහිටි වරායවල් සස්ත්‍රීක කිරීමේ අවශ්‍යතාවයකුත් තිබුණා. අපි දන්නවා අපේ රටේ නැගෙනහිර වෙරළේ ස්වභාවික වරායක් තියෙනවා, ත්‍රිකුණාමල වරාය. ඊළඟට ඊට අමතරව තවත් වරායවල් රැසක් තියෙනවා. එතකොට මේවා සස්ත්‍රීක භාවයට පත් කරන්නත් අපේ නායකින්ගේ අවශ්‍යතාවයක් තිබුණා. මොකද මේ හා සමගාමීව නැගෙනහිර වෙරළේ දැන් වෙළඳාම දියුණු වෙලා නිසා. ඒ වගේම පොළොන්නරුවට නගරය තෝරා ගැනීමට තව හේතුවක් තමයි මේ වරායවල් හරහා පැමිණෙන විවිධ පුද්ගලයින්ගෙන් රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ඒක වළක්වා ගැනීමත් නායකින්ගේ විශේෂ අවශ්‍යතාවයක් වෙලා තිබුණා. මොකද ලංකාව කියලා කියන්නේ ඉතාමත් ස්වභාවිකව පිහිටීම අතින් වැදගත් රටක්. ඒ වගේම ලංකාවේ නැගෙනහිර තියෙන ත්‍රිකුණාමල වරාය කියලා කියන්නේ ඉතාමත් වැදගත් වරායක්. ඉතින් අපේ රටේ නායකයින්ට දැනුණා අපේ රට ආසන්නයේ ජාත්‍යන්තර වෙළඳාම දියුණු වෙනකොට අපේ රටේ යම් යම් ප්‍රදේශවලට අපේ රටට බලපෑම් සිද්ධ වෙයි කියලා. ඒ නිසා මේ වරායවල් ආරක්ෂා කර ගැනීමත් අවශ්‍යතාවයක් විදිහට දැනිලා තිබුණා. මෙන්න මේ කියන කරුණු නිසා අපේ රටේ නායකයින් අනුරාධපුරයෙන් ප්‍රධාන නගරයේ පොළොන්නරුව දක්වා අරගෙන එනවා. මේ හේතු නිසා පළවෙනි විජේබාහු රජ්ජුරුවෝ, අපි දන්නවා පළවෙනි විජේබාහු රජ්ජුරුවෝ කියලා කියන්නේ චෝලයන්ගෙන් රට නිදහස් කරගෙන පළමු වරට පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානයේ ලෙස තෝරා ගන්නවා. බහුවරණ ප්‍රශ්න පත්‍රයේ මේක අහන්න පුළුවනි. පොළොන්නරුව නගරය පාලන මධ්‍යස්ථානය කරගත් පළමු පාලකයා කවුද කියන ප්‍රශ්නේ. පළමු විජේබාහු රජුගෙන් පසු බලයට පැමිණි පළමු පරාක්‍රමබාහු රජු පොළොන්නරුව රාජධානී සුවිශේෂී රජ කෙනෙක්. ඒ වගේම පොළොන්නරුව යුගයේ මෙරට නිර්මාණය වූ කලාකෘතිවල තිබුණු විශේෂ ලක්ෂණයක් තමයි අග්නිදිග ආසියාතික ලක්ෂණ දක්නට තිබීම. උදාහරණයක් විදිහට ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා, සත්මහල් ප්‍රාසාදේ වගේ නිර්මාණ ගත්තාම මේවයේ අග්නිදිග ආසියාතික ලක්ෂණ දකින්න තියෙනවා. ඉතින් දරුවනේ, මෙතෙක් අපි සාකච්ඡා කළේ පළමු නාගරීකරණ අවධිය ගැන. මෙහි ප්‍රබලම නගර දෙක ලෙස අනුරාධපුර පොළොන්නරු නගර ගැන සාකච්ඡා කළත් ඒ හා සමගාමීව මාගම නගරය පළමුණ කාශ්‍යප රජු විසින් තෝරාගත් සීගිරියත් පළමු නාගරීකරණයටම අයත් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මෙතෙක් කතා කරපු පළමු නාගරීකරණ අවධියේ ලක්ෂණ ගැන, ඒ අවධියේ තිබුණු විශේෂිත දේවල් ගැන දැන් ඔබ දන්නවා. ඊළඟට අපි බලමු මේ ආශ්‍රිතව පසුගිය අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල මොන වගේ ප්‍රශ්න අහලා තියෙනවද කියලා. මේක තමයි ඔබට ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොකද ඔබ කතා කරපු මාතෘකා යටතේ සාමාන්‍ය පෙළට ඉලක්ක වෙන්නේ කොතනද කියලා ඔබ දැනගෙන ඉන්න වෙනවා. නිකම්ම පාඩමක් පාඩම් කරගෙන ගියාට හරියන්නේ නෑ දුවේ පුතේ. ඔබ නිතරම පසුගිය ප්‍රශ්න පත්‍රත් එක්ක සසඳමින් පාඩම කරගෙන යන්න ඕනේ. එතකොට තමයි සාර්ථක ලෙස ඔබට සාමාන්‍ය පෙළට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පළමු නාගරීකරණ අවධිය කියන කොටසින් 2016 අපොස සාමාන්‍ය පෙළ පත්‍රයේ දෙවන පත්‍රයේ පස්වන ප්‍රශ්නය අහලා තිබුණා. එහි පළවෙනි කොටසේ ABC යටතේ කාර්යයන් තුනක් දීලා තිබුණා. ඒවා කළ පාලකයන් සඳහන් කරන්න කියලා. ඒ අනුරාධපුර සියලු නගරාංගවලින් යුත් පාලන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම. එතකොට ඔබ දන්නවා කවුද මේ පත් කිරීම සිද්ධ කළේ කියලා. පණ්ඩුකාභය රජතුමා. B සීගිරිය තම පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගැනීම. ඒකත් ඔබ දන්නවා කාශ්‍යප රජුරෝ. සී රජරට චෝල ආක්‍රමයේ මුදාගෙන පාලන මධ්‍යස්ථානයේ ලෙස පොළොන්නරුව තෝරා ගැනීම. අපි දැන් කතා කළා පළවෙනි විජේබාහු රජුරෝ. මෙන්න මේ කියපු ABC කොටස් තුනට රජවරුන් තුන්දෙනා නම් කරාම ඔබට ලකුණු තුනක් ලැබුණා 2016 අපොස සාමාන්‍ය පෙළ පත්‍රයේ. ওই ප්‍රශ්න තුනටම ඔබ ලකුණු ලබා ගන්නවා මේ කොටස හොඳින් අධ්‍යයනය කරපුවාම. ඊළඟට දරුවනේ 2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන පත්‍රයේ පස්වන ප්‍රශ්නය අහලා තිබුණෙත් මේ මාතෘකාවෙමයි. එහි පළවෙනි කොටසේ ශ්‍රී ලංකාවේ පළමුවන නාගරීකරණ අවධියට අයත් පැරණි නගර තුනක් නම් කරන්න කියලා තිබුණා. ඉතින් ඔබට මම දැන් දෙතුන් වතාවක්ම මතක් කළා ඒ නගර. පැරණි නගර තුනක් තමයි ඔබ ලියන්න ඕනේ අනුරාධපුරේ, පොළොන්නරුව, මාගම, සීගිරිය වගේ නගරවලින්. මීළඟට අපි බලමු මේ කියෝ පළමු නාගරීකරණ අවධියේ බිඳ වැටීමට, එහෙම නැත්නම් පරිහානියට බලපෑ හේතු මොනවද කියලා. පළවෙනි එක තමයි දරුවනේ දුර්වල පාලකයන් බලයට පත්වීම. පළමුවන පරාක්‍රමබාහු රජුගේ අභාවයේ සිදු වුණේ වර්ෂ 1186 දී. එදා සිටම පොළොන්නරුවේ පරිහානි ලක්ෂණ තමයි දකින්න තිබුණේ. ඒ කියන්නේ වසර 29ක් තුල රජවරුන් 12ක් වරින් වර බලයට පත් වුණා. ඒ අතරතුර වසර 9ක් නිශ්ශංක මල්ල රජු රජ කළා. ඉතිරි වසර 20 තුල රජවරුන් 11ක් පාලනය කළා. එයින්ම අපිට පැහැදිලි රජවරුන්ගේ දේශපාලන අස්ථාවරත්වය. මෙන්න මේක පොළොන්නරුව බිඳවැටීමට බලපෑවා. දෙවැනි කරුණ තමයි කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලයක් සිද්ධ වීම. පළමුවන විජයබාහු රජුගේ අභාවයෙන් පස්සේ මෙරට රාජවංශ දෙකක් අතර බල අරගලයක් ඇති වුණා. ඒ තමයි කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයෝ. මේ දෙපිරිසම තම තමන්ගේ වංශිකයන් බලයට පත් කරගන්න තරඟ කළා. උදාහරණ විදිහට නිශ්ශංක මල්ල රජුගේ අභාවයෙන් පසු කාලිංග වංශිකයන් එතුමාගේ බෑනා වූ චෝඩගංග, ඊළඟට සහෝදරයා වූ සභාමල්ල, ඒ වගේම බිසව වූ කල්යාණවති වැනි අය වරින් වර බලයට පත් කරා. ඒ වගේම පාණ්ඩ්‍ය වංශිකයෝ පළමු පරාක්‍රමබාහු රජුගේ බිරිඳ වූ ලීලාවතී බිසව තුන් වරක්ම බලයට පත් කළා. මේ විදිහට මෙවැනි අරගල නිසා ප්‍රබලව තිබූ පොළොන්නරු රාජධානිය දුර්වලත්වයට පත් වෙනවා. ඔන්න අපි කතා කළා පළමු නාගරීකරණය ඒ අවධිය පරිහානියට ලක් වෙන්න බලපෑ හේතු, පොළොන්නරුව බිඳ වැටීමට බලපෑ හේතු. එතකොට පළමු වෙන එක තමයි දුර්වල පාලකීන් බලයට පත් වීම, ඊළඟ එක තමයි කාලිංග හා පාණ්ඩේ වංශිකයන් අතර බල තරඟය. තවත් කරුණක් බලපෑව දරුවනේ ආර්ථික පරිහානිය. දුර්වල පාලකයන් නිසා එකල වැව් අමුණු පද්ධති නිසි අයරින් නඩත්තු කළේ නැහැ. අපි දන්නවා රටක දුර්වල පාලකයෝ ඉන්නකොට ඒ රටේ ආර්ථිකය විතරක් නෙවෙයි හැම අංශයක්ම කඩා වැටෙනවා. ඒක අතීතයේ ඉඳලම සිදුවුණු දෙයක්. දැන් පොළොන්නරුවේ දුර්වල පාලකයෝ ඇති වෙනකොට ආර්ථික පරිහානියක් සිද්ධ වෙනවා. වැව් අමුණු හරියට නඩත්තු කළේ නැහැ. ඒ නිසා කෘෂිකාර්මික වශයෙන් රට පරිහානියට පත් වුණා. වෙළඳාම අඩපණ වුණා. ඒ නිසා ආර්ථිකය පිරිහිලා පොළොන්නරු රාජධානී බිඳ වැටීමකට ලක් වෙනවා. ඊළඟට තව එකක් ප්‍රධානම දෙයක් තමයි කාලිංග මාග ආක්‍රමණය. ප්‍රබලම ආසන්නම හේතුව තමයි ඒක පොළොන්නරුව බිඳ වැටීමට. වර්ෂ 1215 මාග විශාල හමුදාවක් සහිතව පොළොන්නරුව ආක්‍රමණය කරනවා. දේශපාලන වාතාවරණයේ දුර්වල නිසා ඒට නිර්භීතව මුහුණ දීමට හැකියාවක් ලාංකිකයන්ට නැති වෙනවා. ඒ නිසා පොළොන්නරු නගරය හා රජරට ප්‍රදේශ රැස මාගගේ හමුදාවට යටත් වෙනවා. මෙතනදී ඔබ දැනගෙන ඉන්න ඕනේ දරුවනේ, මාග ආක්‍රමණය නිසා රජරටට සිදු වූ හානි මොනවද කියලා. පොළොන්නරුව බිඳ වැටෙනවා. බිඳ වැටෙන්න බලපාපු ආසන්න මහා ප්‍රධානම හේතුව කාලිංග මාග ආක්‍රමණය. මේ ආක්‍රමණය නිසා පොළොන්නරුවට විශේෂ හානි සිද්ධ වෙනවා. ඔන්න මම මේක තදින් කියන්න හේතුව තමයි ඔබ සමහර වෙලාවට වරද්ද ගන්නවා අහන ප්‍රශ්නෙට නැතුව වෙන දෙයකට උත්තර ලියන්න ගිහිල්ලා. රජරට සිදු හානි බලමු. මේ මාග ආක්‍රමණය නිසා මේක මහාවංශයෙන් විස්තර කරලා තියෙනවා බොහොම ලස්සනට. පළවෙනි එක තමයි මිනිසුන් බැඳ දමා වද හිංසා කිරීම. ඊළඟට මිනිසුන්ගේ ධනය පැහැර ගැනීම. චෛත්‍ය විනාශ කිරීම. බුද්ධ ප්‍රතිමා බිඳ හෙලීම. වෙහෙර විහාර කොල්ල කෑම. උපාසකයන්ට දරුවන්ට පහර දීම. ඔන්න ඔය වගේ දේවල් මාග ආක්‍රමණය නිසා පොළොන්නරුවේ සිද්ධ වුණා. මිනිසුන් බැඳ දමල වද හිංසා කරා, ධනෙ පැහැර ගත්තා, ඊළඟට අපේ චෛත්‍ය විනාශ කරලා දැම්මා, බුද්ධ ප්‍රතිමා කඩලා බිඳලා දැම්මා. අපිට ආගම ඇදහිීමේ අවශ්‍යතාවය තිබුණාට ඒක නැතිකරන්න මාග ආක්‍රමණය මේ වගේ දේවල් කරා. වෙහෙර විහාර කොල්ල කෑමකට ලක් කරා. උපාසකයන්ට තැළුවා, ගැහුවා, දඬුවම් කරා, දරුවන්ට පහර දුන්නා. මේ වගේ දේවල් සිද්ධ වුණා. එක මේ සිදුවුණු හානි නිසා, මේ කරපු මාග ආක්‍රමණයෙන් කරපු අපරාධය නිසා අපේ පොළොන්නරු ප්‍රදේශයේ විශේෂ දේවල් කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි භික්ෂූන් වහන්සේලා හා ජනතාව ආරක්ෂාව පතා රුහුණට, මලේ රටට, ඒ කියන්නේ කඳුකරයට, මායා රටට සංක්‍රමණය වෙනවා. පොළොන්නරු අතහැරලා යනවා. බොහෝ ප්‍රදේශ ජන ශූන්‍ය වෙනවා. ජනතාව නැත්තටම නැති වෙලා යනවා. ඇතැම් ප්‍රදේශ වන්නි ප්‍රදේශ බවට පත් වෙනවා. රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනේ වැනි ප්‍රබල සිද්ධස්ථාන ක්‍රමයෙන් වල් බිහිවීමකට ලක් වෙනවා. රජරට ජනාකීර්ණව පැවති නගර නටමුන් බවට පත් වෙනවා. මෙන්න මේ වගේ විනාශයක් හා ප්‍රතිඵලයක් අත්කර දෙමින් පොළොන්නරු රාජධානිය බිඳ වැටෙනවා. ඔබෙන් මේ කොටසින් ප්‍රශ්න ගොඩක් අහන අවස්ථාවක් තියෙනවා. පැරණි නගර, එහෙම නැත්නම් පළමු නාගරීකරණ ප්‍රදේශ පරිහානියට හේතු මොනවද කියලා. එතකොට මේ පැරණි නගර පරිහානියට බලපෑ හේතු කියනකොට පොළොන්නරුව පරිහානියට බලපෑ හේතුම නෙවෙයි. පොදුවේ පැරණි නගර පරිහානියට බලපෑ හේතු එකක් තමයි සතුරු ආක්‍රමණ. තව එකක් මධ්‍යගත පාලනය බිඳ වැටීම. තවත් එකක් තමයි ආරක්ෂාවක් නැතිකම. ඊළඟට වෙළඳාම හා ගමනාගමන කටයුතු අඩපණවීම. ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම. මෙන්න මේ කියන හේතු නිසා පැරණි නගර බිඳ වැටීමකට, පළමු නාගරීකරණ අවධිය බිඳ වැටීමකට ලක් වෙනවා. එතකොට පරිහානිය පිළිබඳව අපි කතා කරා නාගරීකරණයේ. අපි දැන් බලමු මේ කොටසින් ඔබට ලැබෙන ප්‍රශ්න හා ඒවාට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. පසුගිය 2017 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ 5 වෙනි ප්‍රශ්නය. ගොඩක් වෙලාවට 5 වෙනි ප්‍රශ්නයට තමයි මේ කොටස අදාළ වෙන්නේ, හැම අවුරුද්දකම අහලා තියෙනවා. දෙවැනි ප්‍රශ්නේ 5 වෙනි කොටස ප්‍රශ්නයේ දෙවැනි කොටසෙන් අහලා තියෙනවා, පළමුවන නාගරීකරණ අවධියට අයත් පැරණි නගර පරිහානියට බලපෑ හේතු 4ක් ලියන්න. ලකුණු 4යි. පරිහානියට බලපෑ හේතු 4ක් ලියන්න ලකුණු 4යි. මේ ප්‍රශ්නේ සමහර දරුවන් වරදවා තේරුම් අරගෙන ලකුණු 4 අහිමි කර ගන්නවා. මම මුලිනුත් මතක් කළේ ඒ කියන්නේ සමහර අය මේ ප්‍රශ්නෙට පිළිතුරු විදියට ලියලා තිබුණේ පොළොන්නරුව බිඳ වැටීමට හේතු. මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ පොදුවේ පැරණි නගර බිඳ වැටීමට හේතු මොනවාද කියලා. මෙතනදී ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ. අපි අන්තිමට කතා කළ සතුරු ආක්‍රමණ, මධ්‍යගත පාලනයේ බිඳ වැටීම, ආරක්ෂාව නැතිකම, වෙළඳාම හා ගමනාගමන අපහසුව, ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම වගේ කරුණු 4ක් සඳහන් කිරීමෙන් ඔබට ඒ ලකුණු 4 ලබා ගන්න පුළුවන්. ඔබ පිළිතුරු සපයන විට දරුවනේ කලබලකාරී වුණොත් අහන ප්‍රශ්නෙට නෙවෙයි වෙන එකකට පිළිතුරු ලියනවා. ඒ නිසා අවබෝධයෙන් ප්‍රශ්නය කියවාගෙන ඔබ පිළිතුරු සපයන්න ඕනේ. ඔන දුවේ පුතේ, මේ පාඩමේ ඉතිරි කොටසේදී ඔබ දැනගෙන ඉන්න ඕනේ දෙවන නාගරීකරණ අවධිය හා ඒ නගර ඒවා පාලනය කළ අය සහ විශේෂිත ලක්ෂණ ගැන. ඔන දැන් පළමු නාගරීකරණ අවධියෙන් මොන කොටසෙන් ප්‍රශ්නයක් ඇහුවත් ඔබට පිළිතුරු සපයන මට්ටමට අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් කතා කරන්න හදන්නේ දෙවන නාගරීකරණ අවධිය ගැන. එතකොට මේ නාගරීකරණ අවධියට අයිති නගර මොනවද? ඒ නගරවල විශේෂ ලක්ෂණ මොනවද? ඊළඟට ඒ නගරවල නාගරීකරණයේදී පාලනය කළ පාලකයෝ කවුද? ප්‍රබල පාලකයෝ කවුද? ඒ පාලකයන්ගෙන් රටට සිදුවුණු සේවාවන් මොනවද? ඔය වගේ දේවල් ඔබෙන් අහනවා. එතකොට විශේෂිත ලක්ෂණ කීපයක් තියෙනවා මේ දෙවන නාගරීකරණ අවධියේ මේ රාජධානිවල. එකක් තමයි දේශපාලන බලය විමධ්‍යගත වීම. ඒ කියන්නේ විවිධ ප්‍රදේශවල රාජධානි ඇති වෙනවා. අර අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රබලම රාජධානි ඇති වෙලා රට පාලනය කරනවට වඩා තැනින් තැන කුඩා කුඩා රාජධානි බිහිවීමක් මේ දෙවන නාගරීකරණ අවධියේ ලක්ෂණයක් බවට පත් වුණා. තව එකක් තමයි නව වරායවල් වර්ධනය වෙනවා, සංවාදනය වෙනවා. ඊළඟට සාහිත්‍යයේ කැපී පෙනෙන පුනර්ජීවයක් ඇති වෙනවා මේ දෙවන නාගරීකරණ අවධියේදී. නව වෙළඳ සම්බන්ධතා ජාලයකුත් නිර්මාණය වෙනවා. ඊළඟට නගරවල සැලසුම් පළමු නාගරීකරණ අවධියේ තිබුණු ආකාරයේ ජාමිතික සැලසුම් ආකෘතියෙන් මිදිලා නිදහස් ස්වරූපයක් ගන්නවා. දැන් අපි අනුරාධපුර පොළොන්නරුව නගර ගත්තොත් එහෙම මේ නගරවල සැලසුම් ජාමිතිකයි. ඒ සැලසුම් ඔබට පෙළ පොතේ වෙනම ඇඳලා දක්වලා තියෙනවා. ඒ මීට වෙනස්ස තමයි දෙවන නාගරීකරණ අවධියේදී නිදහස් ස්වරූපයක් ගන්නවා මේ නගරවල සැලසුම්. ඊළඟට පරිමාණය අතින් නගර ගත්තොත් එහෙම සසඳලා පළමු නාගරීකරණ අවධිය හා දෙවන නාගරීකරණ අවධිය කියන එක නගර කුඩා වීමක් දකින්න තියෙනවා දෙවන නාගරීකරණ අවධියේදී. ඔන්න ඔබ දෙවන නාගරීකරණ අවධියේ විශේෂ ලක්ෂණ දැනගන්න ඕනේ. දේශපාලන බලයේ විමධ්‍යගත වෙලා නව වරායවල් වර්ධනය වෙලා සාහිත්‍යයේ විශේෂ පුනර්ජීවයක් ඇති වෙලා නව වෙළඳ සම්බන්ධතා ජාලයක් ඇති වෙලා ඊළඟට ජාමිතික ආකෘතියෙන් මිදී නිදහස් ස්වරූපයක් අරගෙන නගරවල සැලසුම් ඊළඟට පරිමාණ යතින් අර පළමු නාගරීකරණ අවධියට වඩා කුඩා බවක් මේ නගරවල දකින්න තියෙනවා. මෙන්න මේ කියෝ ලක්ෂණ වලින් යුක්තව දෙවන නාගරීකරණ අවධියේදී ඔබ රාජධානි හතක් ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. එයිනුත් ප්‍රධාන රාජධානි කීපයක පමණක් සිටි ප්‍රබල රජවරුන් කීප දෙනෙක් ගැන විතරයි ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා ඔබට කලබල වෙන්න දෙයක් නැහැ. මේ පාඩමේදී ප්‍රබලම රජවරුන් 4 දෙනෙක් ගැන විතරයි සාමාන්‍යයෙන් ඔබෙන් අහන්නේ. ඒ අය කරපු සේවාවන් 2ක් පැහැදිලි කරන්න, 3ක් පැහැදිලි කරන්න, ওই වගේ ලකුණු 5 6 කොටස් වලට එන්නේ කීප දෙනෙක් ගැන විතරයි. අපි බලමු දෙවැනි නාගරීකරණ අවධියේ ප්‍රබලම රාජධානියක් ලෙස මුලින්ම අපි දඹදෙනිය රාජධානිය ගැන තමයි කතා කරන්නේ. මේක බිහිවීමට පෙර ප්‍රාදේශීය වශයෙන් දුර්ග පිහිටුවාගත් නායකින් ඒ හිටියා කීප දෙනෙක්. ඒ වගේම ඒ නායකින් කවුද, ප්‍රදේශ මොනවද කියලත් ඔබ දැනගෙන ඉන්න ඕනේ. මේ නායකින් කලේ රාජ්‍ය පාලනයක් නෙවෙයි. අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රබල රාජධානි පාලනය කිරීමක ලක්ෂණ මේ නායකින් තුල දකින්න තිබුණේ නැහැ. ඒ නායකින්ට අවශ්‍ය වුණේ සාසනයත් රටත් සතුරන්ගෙන් ආරක්ෂා කරගෙන පාලනය කරගෙන යන්න, තමන්ගේ ප්‍රදේශයේ ප්‍රාදේශීයව පාලනය කරගෙන යන්න. ඊළඟට මේ අතර හිටියා යාපහුව කඳුමුදුනේහි සුබ සෙනවියා. රුහුණේ හිටියා ගෝවින්දමලේ ප්‍රදේශයේ කඳුමුදුනේහි බුවනෙක බාහු ආදිපාදවරයා. ඊළඟට මහියංගණයට ආසන්න ගංගදෙනිය පර්වතයේ සංක සෙනවියා හිටියා. ඔය ප්‍රාදේශීය නායකයෝ. මේ නායකින් තම බල ප්‍රදේශ රැකගත්තා විනා රට එක්සේසත් කිරීමක් ගැන හිතුවේ නැහැ. එහෙනම් දඹදෙනි රාජධානියේ තමයි දෙවන නාගරීකරණ අවධියේ මුල්ම රාජධානිය වෙන්නේ. මෙහිදී ඔබ දැනගෙන සිටියුත්තේ ප්‍රබල රජවරුන් 2 දෙනෙක් ගැන විතරයි. මම ඔබට කීවා ප්‍රබල රජවරුන් කීප දෙනෙක් ගැන විතරයි මේ දෙවන නාගරීකරණ අවධියේදී ඔබෙන් ප්‍රශ්න පත්‍රය අහන්නේ කියලා. ඔන්න ඒ රජවරුන් කීප දෙනා අතර ප්‍රබලම රජවරුන් 2 දෙනෙක් හිටියේ දඹදෙනි රාජධානී. මේ 2 දෙනා ගැන ඔබට පුළුවනි සසඳමින් මතක තියාගන්න. පළවෙනි රජුරෝ තමයි දඹදෙනියේ රජ කරපු 3 වෙනි විජේබාහු රජුරෝ. 1232 1236 කාල පරිච්ඡේදයේ තමයි 3 වෙනි විජේබාහු රජුරෝ රාජ්‍යත්වයට පත් වෙලා කටයුතු කළේ. එම රජු කළ සේවාවන් තමයි ඔබෙන් ඇහුවොත් අහන්නේ බුදුවේ පුතේ. සේවාවන් කීපයක් තියෙනවා ඒ රජුරුවන්ගෙන් සිද්ධ වෙච්ච. ඒ සේවාවන් ටික දැනගෙන හිටියාම ඇති. පළවෙනි එක තමයි කොත්මලයේ සංගවා තිබූ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව දඹදෙනි රාජ්‍යයට වැඩම කරවා බෙලිගල දළදා මාලිගාවක් තනවා එහි තැන්පත් කිරීම. කොත්මලේ හංගලා තිබුණු දනදාව හා පාත්‍රා ධාතුව දඹදෙනියට අරගෙන ගිහිල්ලා බෙලිගල දනදා මාලිගාවක් කරලා තැන්පත් කරවුවා. දෙවෙනි සේවාව තමයි දඹදෙනියේ විජේසුන්දරාරාමේ තැනවීම. 3 වෙනි විජේබාහු රජුරෝ. ඊළඟට කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණය කරවීම. ඊළඟට උපසම්පදා මංගල්‍යයේ යලි පවත්වා සංඝ සංශෝධනයක් කිරීම. තවත් එකක් තමයි අභාවයට ගොස් තිබූ පත පොත නැවත ලියවීම. ඔන්න ඔය දඹදෙනි රාජධානියේ පළවෙනි රජුරෝ කරපු සේවාවන්. ඊළඟට තවත් රජ කෙනෙක් මං කිව්වා, ප්‍රබල රජ කෙනෙක් හිටියා දඹදෙනි, ඉතාම ප්‍රබල රජ කෙනෙක්. මේ රජුරෝ ගැන නිතරම ඔබෙන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය අහනවා. ඒ තමයි දෙවෙනි පරාක්‍රමබාහු රජුරෝ. තුන්වෙනි විජයබාහු රජුරුවන්ගේ වැඩිමහල් පුත් කුමාරයා තමයි දෙවෙනි පරාක්‍රමබාහු විදිහට 1236 දී විජයබාහුගේ මරණයෙන් පස්සේ රජකමට පත් වෙනවා. මෙතුමා සුවිශේෂී රජ කෙනෙක්. ඔබ එය දැන සිටීම ඉතාම වැදගත්. මොකද බහුවරණ ප්‍රශ්න පත්‍රයේදී නිතර අහන්නවා මේ වගේ ප්‍රශ්න. මෙතුමාගේ සුවිශේෂීත්වය තමයි ළමා කාලයේදී සංඝරත්කිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අධ්‍යාපනය ලබා කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන උපාධි නාමයෙන් පිදුම් ලැබීම. කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන උපාධි නාමයෙන් පිදුම් ලැබීම මේ රජුරුවන්ගේ විශේෂ ලක්ෂණයක්. මේ රජුට අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. රාජධානිය ආරක්ෂා කර ගැනීම උදෙසා තමයි මේ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒව තමයි පළවෙනි එක ක්‍රිස්තු වර්ෂ 1247 දී චන්ද්‍රබානම් ජාවක ආක්‍රමණිකයාගෙන් පළමු ආක්‍රමණය මැඩපවත්වන්න සිදුවීම. මේ ආක්‍රමණික ආක්‍රමණ දෙකක් කරනවා පළමු ආක්‍රමණය 1247 දී. මේක මැඩපවත්වන්න සිද්ධ වෙන්නේ දෙවන පරාක්‍රමබාහු රජුරවන්ට. එයාට ලැබුණ තවත් අභියෝගයක් තමයි මාගගේ පාලනයෙන් රජරට මුදවා ගැනීම. අපේ රටට තිබුණු විශාල පිළිලක් මේ මාග පාලනය. මේකින් රජරට මුදවා ගැනීමට දෙවන පරාක්‍රමබාහු අදිෂ්ඨාන කරගෙන හිටියා. ඔහුට තිබුණ අභියෝගයක් ඒක. තුන්වෙනි එක තමයි වර්ෂ 1261 දී නැවත වරක් චන්ද්‍රබානු දෙවන ආක්‍රමණය සිද්ධ කරනවා. ඒක මැඩපවත්වන්න සිද්ධ වීම. මෙතුමන් මේ අභියෝග තුනටම සාර්ථකව මුහුණ දීලා රට බේරාගත්ත කෙනෙක්. ඒ නිසා මෙතුමා ගැන මතක තබා ගැනීම ඔබට පහසු වෙනවා. තව එකක් දේවපතිරාජ නැමැති ඇමතිවරයා යොදවලා ආර්ථික ආගමික හා අධ්‍යාපනික අංශවල ප්‍රබල දියුණුවක් ඇති කිරීමට මෙතුමා ක්‍රියා කළා. අර අභියෝගවලට මුහුණ දුන්නා වගේම රටේ දියුණුව සඳහා දේවපතිරාජ කියන ඇමතිවරයා යොදවලා ආර්ථික ආගමික අධ්‍යාපනික හැම අංශයකම ප්‍රබල දියුණුවක් ඇති කිරීමට මෙතුමා දායක වුණා. එතකොට දඹදෙණි රාජධානී පිළිබඳව ඔබ දැනගෙන සිටිය යුත්තේ මේ රජවරුන් දෙදෙනා ගැන තමයි. මේ දෙදෙනා සංසන්දනය කරන්න දෙයක්වත් නැහැ. මොකද මේ දෙදෙනා කළ සේවය දෙවිධයක්. ඒ නිසා ඔබට මතක තබා ගැනීම පහසු වෙනවා. ඔන්න දැන් දඹදෙණි රාජධානී මේ ප්‍රබල රජවරුන් දෙදෙනා ගැන මම කිව්වා ඔබට නිතර අහනවා කියලා. 2016 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ පත්‍රයේ 19 ප්‍රශ්නය ප්‍රකාශ දෙකක් දීලා එයට අදාළ නගර තෝරන්න කියලා තමයි තිබුණේ. ප්‍රකාශ එකක් නගර නිර්මාණය හා ජාමිතික සැලසුම් ආකෘතියෙන් මිදී නිදහස් ස්වරූපයකට පරිවර්තනය වීම. දෙවැනි ලක්ෂණය තමයි නගර මහා පරිමාණ ස්වරූපයක් පෙන්නුම් නොකිරීම. උත්තර තිබුණේ අනුරාධපුර හා පොළොන්නරුව, 2 අනුරාධපුර හා දඹදෙණිය, 3 දඹදෙණිය හා යාපහුව, 4 පොළොන්නරුව හා කුරුණෑගල. ඔන්න දරුවනේ ඔබට ලක්ෂණ දෙකක් දීලා ඒ ලක්ෂණවලට අදාළ නගර තමයි තෝරන්න තිබුණේ. එතකොට මේකට එක නගරයක් මේ ලක්ෂණවලට අදාළ ඒවා සහ එක නගරයක් අදාළ නැති ඒවා විදිහටත් පිළිතුරු සපයලා දීලා තියෙනවා. එතකොට එක උත්තරයයි තියෙන්නේ ඔබට තුන්වෙනි උත්තරේ දඹදෙණිය හා යාපහුව. ඒ කියන්නේ දෙවන නාගරීකරණ අවධියේදී තමයි මේ කියපු ලක්ෂණ දකින්න තිබුණේ. 2017 සාමාන්‍ය පෙළ පත්‍රයේ 5 ප්‍රශ්නයේ 3 කොටසේ අහලා තිබුණා දඹදෙණි රාජධානියේ රජකල දෙවන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලයේ වැදගත්කම කරුණු දෙකක් ඇසුරින් පෙන්වා දෙන්න. ඔන ලකුණු 5 ලැබෙන කොටසක් දෙවන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලයේ වැදගත්කම. රාජ්‍ය කාලයේ වැදගත්කම කිව්වම ඔබට මතක් වෙන්න ඕනේ දෙවන පරාක්‍රමබාහු අභියෝග තුනකට මුහුණ දුන්නා. ඒ තුනෙන් දෙකක් විස්තර කරත් ඔබට ලකුණු ලැබෙනවා. ඊළඟට දේවපති රාජ්‍යදවලා රට සමෘද්ධිමත් කිරීම කියන එකත් අරගෙන අර අභියෝගයකුත් අරගෙන විස්තර කරත් ඔබට ලකුණු පහම ලැබෙනවා. එතකොට ඔබ කල්පනාකාරීව මේ දෙවන පරාක්‍රම බාහු කරන ඉතර අහනවා. ඒ නිසා මතක තබා ගන්න ඕනි. 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේත් අහලා තිබුණා මේ කොටසින්. දෙවැනි කොටස, ඒ දෙවන නාගරීකරණ යුගයේදී උස් පර්වත ආශ්‍රිතව ඉදිකරන ලද පාලන මධ්‍යස්ථාන දෙකක්ද? B කඳුවැටි හා ගංගා ආශ්‍රිතව ඉදිකළ මධ්‍යස්ථාන දෙකක්ද? සඳහන් කරන්න ලකුණු 4යි. එතකොට ඔබ දන්නවා දෙවන නාගරීකරණ යුගයේදී උස් පර්වත ආශ්‍රිතව කියලා කිව්වහම දඹදෙනිය, යාපහුව, කුරුණෑගල වගේ ඒවායින් දෙකක් ලියන්න පුළුවන්. ඊළඟට කඳුවැටි හා ගංගා ආශ්‍රිතව ඉදිකළ මධ්‍යස්ථාන කිව්වහම ගම්පල මහනුවර නම් කරන්න පුළුවන්. එතන ලකුණු 4ක් ලැබෙනවා. එතකොට දරුවනේ, මේ කොටසින් හැම අවුරුද්දකම ප්‍රශ්න අහනවා කියලා මම කිව්වා. 2020 කියන්නේ පහුගිය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේත් 18, 19, 20 කියන බහුවරණ ප්‍රශ්න තුනම අහලා තිබුණේ මේ කොටසින්. 18 වෙනි ප්‍රශ්නේ පහත දී ඇති ප්‍රකාශ අතුරින් පොළොන්නරු යුගයේ සම්බන්ධ සාවද්ද ප්‍රකාශයේ කුමක්ද? සාවද්ද කියන එක හයිලයිට් වෙලා තියෙනවා. ඒ කියන්නේ වැරදි ප්‍රකාශය හොයන්න තියෙන්නේ. තුනක්ම පොළොන්නරුව හා සම්බන්ධයි, එකක් තමයි වැරදි. එක තමයි බුදුදහමත් සංස්කෘතියත් කෙරෙහි හින්දු බලපෑම් දැකිය හැකි. 2 මාගාක්‍රමණය නිසා පොළොන්නරු රාජධානී බිඳ වැටීම. 3 මහාතිත්ත පොළොන්නරු යුගයේ ප්‍රධාන වරාය වශයෙන් පැවතිනි. 4 පාලන මධ්‍යස්ථානයක් ලෙස පොළොන්නරුව තෝරාගත්තේ සොළීන්්‍ය. ඔන්න වැරදි එක ඔබට පැහැදිලිව පේනවා, සොළීන්්‍ය කියලා තියෙනවා. ඊළඟට 19 වෙනි ප්‍රශ්නේ, නිශ්ශංක මල්ල රජුගෙන් පසු පොළොන්නරු සිංහාසනය සඳහා කාලිංග හා පාණ්ඩ්‍ය වංශ අතර පැවති බල අරගලයේදී පාණ්ඩ්‍ය වංශය නියෝජනය කළ කාන්තාව කවුද කියලා අහලා තිබුණා. 1 සුගලාය, 2 කල්යාණවතිය, 3 ලීලාවතිය, 4 තිලෝක සුන්දරිය. ඔබ දන්නවා අපි කතා කළා ලීලාවති රජින 3 වරක්ම රාජ්‍යත්වයට පත් කරනවා පාණ්ඩ රජවරු. 20 වෙනි ප්‍රශ්නය අහලා තිබුණේ, ශ්‍රී ලංකාවේ පැවති පැරණි රාජධානි කීපයක නම් එක තීරුවේද සිදුවීම් දෙක තීරුවේද තියෙනවා ගලපන්න කියලා. 1, 2, 3, 4 යාපහුව, කුරුණෑගල, ගම්පල යාපනය කියලා රාජධානි ටික නම් කරලා තිබුණා. ඊළඟට අනිත් පැත්තේ තියෙනවා සිදුවීම්. A අරාබ් ජාතික ඉබන් බතුතා ලංකාවට පැමිණීම. B පිලිප් ද ඔලිවේරා යටතේ පෘතුගීසි හමුදාව මෙහෙයුම. C සිංහල ජාතක කතා පොත සම්පාදනය කිරීම. D ආර්ය චක්‍රවර්ති ශ්‍රී ලංකාව ආක්‍රමණය දළදාව පැහැරගෙන යාම. ඔන්න ඔය කියන ටික ගලපන්න තිබුණේ. මේ කොටස අපි මේ පාඩමේම ඉදිරි දවසක සාකච්ඡා කරනවා දුවේ පුතේ. හේතුව අද දිනට ඔබට මේ මුළු පාඩමම සාකච්ඡා කරන්න වෙලාව මදි. ඔබ ඉදිරියේදී හමු වෙලා මෙම පැරණි රාජධානි බිඳ වැටීම හා නව නගර බිහිවීම කියන පාඩමේ ඉතිරි කොටස සාකච්ඡා කරමු. අද දිනට ඔබට සුබ පතමින් මම නිහඬ වෙනවා.
ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10-11 ශ්‍රේණි සඳහා ඉතිහාසයේ පාඩම ඔබට කියලා දුන්නේ කහගොල්ල ජාතික පාසලේ රම්‍යාකාන්ත ආදරණීය ගුරුමෑණියන්.
ඌවේ ගුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැපුම්.